ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා.
ගරු කාර්ය සභා සභාපතිතුමනි, අපේ රට ඉතිහාසයේ නොවිරු මහා දැවැන්ත ආර්ථික අර්බුදයකට කඩාම වැටුණා. ඒ නිසාම විවිධ ජන කොටස් විවිධ පීඩාවන් වලට ලක් වුණා. ඒ පීඩාවට ලක් වෙච්ච ජනතාව තමන්ගේ ඒ පීඩාව මුදා හරින්න, තමන්ගේ විරෝධය පළ කරන්න මහපාරවල් වලට වීදිවලට පහුගිය කාලය පුරා ආවා. ඒකෙන් තමයි අරගලයක් පැන නැගුණේ. එහෙම නැතුව මේ අරගලය ඕපපාතිකව ඇති වෙච්ච එකක් නෙමෙයි. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායක ජනාධිපතිවරයෙක් ධූරයෙන් පළවා හැරීම සඳහා මේ රටේ ජනතාව නැගිට්ටා. ඒක ශ්‍රේෂ්ඨ ජනතා නැගිටීමක්. ඒ අරගලය නිසා තමයි අද මේ රටේ දේශපාලනයේ බොහෝ වෙනස්කම් සිද්ධ වුණේ. ඉතින් අද ජනාධිපති පුටුවට ආපු රනිල් වික්‍රමසිංහ මහත්මයා අරගලයට පින් සිද්ධ වෙන්න ඒ පුටුවේ වාඩි වුණේ. අද අරගලයට පරිභව කරනවා, අරගලයට නිගහ කරනවා, ඒ අරගලයේ මර්ධනය කරන්න ක්‍රියාමාර්ග ගන්න. හරිනම් එතුමා ඒ පුටුවේ අද වාඩි වෙලා ඉන්නේ මේ අරගලය නිසා, ඒ හේතුව නිසා. අරගලකරුවන්ට උදේ හවස පහනපත්තු කළා, හඳුන්කුරුපත් කළා, හඳුරු අනුකුරුපත්තු කළා, වඳින්න ඕන. ජනාධිපතිවරයා ඔය පුටුවේ වාඩි වෙන්නේ මේ රටේ අරගලයට පින් සිද්ධ වෙන්න. අරගලයේ නියුක්ත ඒ තරුණ තරුණිය කරපු කැපකිරීමත් එක්ක තමයි ජනාධිපති පුටුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වාඩි වුණේ. අරගලකරුවන්ට හරිනම් උදේ හවස පොල්තෙල් පහනපත්තු කළා, හඳුන්කුරුපත්තු කළා, වඳින්න ඕන. එහෙම ජනාධිපතිවරයා අරගලයේ මර්ධනය කරන හැටි, හමුදාව යොදවන හැටි, පොලිසිය යොදවන හැටි ගැන කතා කිරීම ඇත්තටම කනගාටුට කරුණක්. ගරු කාර්ක සභා සභාපතිතුමනි, එතුමා අද උදේ යෝජනාවක් කරා මේ ජාතික ගැටලුව විසඳීම සඳහා පක්ෂවලට එකතු වෙන්න සාකච්ඡා කරන්න කියලා. ඉතින් අපිට මතකයි එතුමාගේ පහුගිය අවුරුදු 5ක කාලය තුල 2015 2020 කාලය තුල ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්න සියලු පක්ෂ එකතු වුණා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා, එහි නියෝජිත කණ්ඩායමක් පත් කරලා අවුරුදු ගාණක් සාකච්ඡාවක් කරා. අවංකව මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳීමේ උවමනාවක් තිබුණා නම්, එතුමාට තිබුණා ඒ ව්‍යවස්ථාව සම්පාදනය කරලා මේ පාර්ලිමේන්තුවේ අනුමත කරන්න. හැබැයි එතන කරේ සම්පූර්ණ මුලාවක්, ප්‍රෝඩාවක්. 80-90 වතාවක්ේ කමිටුව රැස් වුණා. සමහරట్లాට විනාඩි 2යි 3යි. එතුමා සම්බන්ධ වෙලා වාඩි වෙලා නැගිටලා යනවා. අවංක උමනාවක් තිබ්බනම් එහෙම කල්ලා දෙන්න ඕනේ නැහැ. ඇත්තටම අපේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳීමේ අවංක උමනාවක් එදා ඊනියා යහපාලන ආණ්ඩුවට තිබෙන්නේ නැහැ. තිබ්බනම් ඒ වෙලාවේ විසඳිය හැකිව තිබුණා. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? ඒක පෙන්න කල් නැරුවා ජාත්‍යන්තරයට, රටට පෙන්නවා ජාතික ප්‍රශ්න විසඳන්න දැන් අපි කමිටුවක් පත් කරලා තියෙනවා, අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒක ලෝකෙට පෙන්නවා, ජිනීවා මානවික කවුන්සිලයට පෙන්නවා. ජිනීවා මානවික කවුන්සිලයට එදා යහපාලන ආණ්ඩුව එකඟ වෙච්ච යෝජනාවේ ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලේෂන් කමිෂන් එකක් පිහිටවුණා කියලා පොරොන්දු වුණා. මංගල සමරවීර හිටපු ඇමතිවරයා ආණ්ඩුව වෙනුවෙන්. හැබැයි අද වෙනකන් ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලේෂන් කමිෂන් එක පිහිටෙව්වේ නැහැ. සත්‍ය හා ප්‍රතිසන්දාන කමිටුව පිහිටෙව්වේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි යුද්ධ ඉවරලා සතියෙන් යෝජනා කරේ සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසමක් වහාම පිහිටවන්න කියලා. 2009 මැයි 19 වෙනිදා යුද්ධය අවසන් වෙච්ච ගමන්, 26 වෙනිදා මැයි 26 වෙනිදා අපි ජාති ඉදිරි යෝජනා මාලාවක් ඉදිරිපත් කරා. ජනාධිපතිවරයාට එවකට හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයාට ඒ යෝජනාව යොමු කරා. වහාම යුද්ධය අවසන් වුණාට පස්සේ රටේ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. දැන් සියලු ජාතිකත්වයන් එකතු කිරීම සඳහා, එක රටක් බවට පත් කිරීම සඳහා වහාම කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. ඒ එක් යෝජනාවක් තමයි සත්‍ය ප්‍රතිසන්දාන කොමිසම පිහිටවන්නේ. අද වෙනකම් කරේ නැහැ. දැන් එතුමා මොකද කරන්නේ? දැන් මන්ත්‍රීවරු කණ්ඩායමක් අප්‍රිකාවේ යවන්න හදනවා, ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලේෂන් කමිෂන් එක නද්දීනේ කරන්න. මේව විහිළු නෙමෙයිද? මේව බොරු නෙමෙයිද? කවුද මේවෙන් ආපහු රවට්ටන්න හදන්නේ? මේ රටේ ජාතික ප්‍රශ්නේ නිසා පීඩාවට පත්වෙච්ච ජනතාව නැවත වරාවක් රවට්ටන්න මේ හදන්නේ? දැන් මේ අප්‍රිකාවේ ගිහිල්ලා ඉගෙන ගන්න හදන. දැන් මේක ගැන උපරිම අධ්‍යයනය කරලා මේ කමිටු වාර්තා හදලා ඒ වාර්තා සමීක්ෂණ දත්ත ඉදිරිපත් කරලා දැන් තියෙන්නේ මේක ක්‍රියාත්මක කරන්න විතරයි. හැබැයි දැන් ආපහු මුලට ගිහිල්ලා අප්‍රිකාවේ යවලා මේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සතුටු කරන්න හදන. මේක මුලාවක් නෙමෙයිද? මේක ප්‍රෝඩාවක් නෙමෙයිද? දැන් 19 වෙනි සංශෝධනයේ ඉතා පැහැදිලිව එහි 7 වෙනි පරිච්ඡේදයේ 33 ආ වගන්ති ජාතික ප්‍රතිසංධානයේ සහ ඒකාබද්ධතාවයේ ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයාගේ කාර්යභාරයක් ලෙස තිබුණා. ඉතා පැහැදිලිව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 7 වෙනි පරිච්ඡේදයේ 33 ආ වගන්තියේ ජාතික ප්‍රතිසංධානයේ හා ඒකාබද්ධතාවයේ ප්‍රවර්ධනය කිරීම විධායක ජනාධිපතිවරයාගේ වගකීමක් විදිහට තිබුණා. හැබැයි 20 වෙනි සංශෝධනයෙන් මේ වාක්‍ය සම්පූර්ණ ඉවත් කරා. ඒ කියන්නේ ජනාධිපතිවරයා මේ වගකීමෙන් ඉවත් කරා. එතකොට ඔබතුමාලා දැන් 21 වෙනි සංශෝධනය ගෙනාවා. මේ වාක්‍ය අපෝ එකට ඇතුළත් කරේ නැහැනේ. හරිනම් කළ යුතුව තිබුණානේ. ඇත්ත අවංක වමනාවක් තිබ්බනම් ජාතික ප්‍රශ්නේ විසඳන්න. එහෙමනම් ඒ මැදිහත් වීම අවංකව කිරීම සඳහා ජාතික ප්‍රතිසංධානයේ ඒකාබද්ධතාවයේ පිළිබඳ වගකීම නැවත තමන්ට පැවරෙන විදිහට 21 වෙනි සංශෝධනේ වෙනස් කළ යුතුව තිබුණා. එහෙම කරේ නැහැ. ඒකේ කරේ වෙන ගේමක්. නමුත් අපි හරි පැහැදිලිව දන්නවා අපේ රට බහුපාරික බහු ආගමික සමාජයක පුරවැසියන්, ඒ පුරවැසියන්ගේ විශ්වාසය, ඒ තහවුරු වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒගේ අන්නොන්නේ ගරුත්වය ආරක්ෂා වෙන්නේ ජාතික ප්‍රතිසංධානයේ ඒකාබද්ධතාවය ඇතිකරොත් විතරයි.
Order please. ගරු ඉම්රාන් මහරූෆ් මන්ත්‍රීතුමා මුල් අසනට.
කතා කරන්න.
ගරු සභාපතිතුමනි, එනිසා මේ ඔබතුමා කරන්න යන ජනාධිපතිවරයා බොරුවක්, මුලාවක්, ප්‍රෝඩාවක්. දැන් මේ ආපහු සාකච්ඡා පටන් අරගෙන මේක කල්මරමර ජාත්‍යන්තරයට රටට පෙන්වන්න හදනවා. දැන් මං ආපහු මේක විසඳන්න මැදිහත් වෙනවා කියලා ඔබතුමා විපක්ෂෙන් ඇහුවා කැමතිද කැමතිද කියලා. තමන්ගේ ළඟ හිටපු දිනේෂ් ගුණවර්ධනගෙන් ඇහුවේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයන් ඇහුවේ නැහැ. තමන්ගේ පක්ෂෙම කට්ටියෙන් ඉස්සෙල්ලා අහන්නකො මේ සම්බන්ධයෙන් එකතාවේ මොකද්ද කියලා. ඒ නිසා බොරු කරන්නේ නැතුව අදත් කරන්න තියෙන වෙන මොකක්වත් නෙමෙයි. අද අපේ රට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ගැන විවාදයක් නැහැ. පැහැදිලිව ඒ පිළිබඳ කෙටුම්පතක් හදන කෙටුම්පත ඉදිරිපත් කරන්න. නිකම් බොරුවට සාකච්ඡා තීතිය අවුරුදු ගණන් කල්මර්මර තවත් ධනේ නාස්ති කරලා මේ රටේ ජනතාව මුලා කරන්න ලෑස්ති වෙන්න එපා. එවැනි ප්‍රෝඩාවලට, එවැනි උප්පරවැට්ටියට කවුරු අහු වුණත් අපි නම් ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රෝඩාව දැන් මේ රටේ ජනතාව හොඳට තේරුම් ගන්න තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේ අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක නැවත වදාරණය කරන්න. දැනටමත් අපේ රටේ ජනාධිපතිවරු විවිධ පුද්ගලයන්ට සමාව දෙනවා, මිනිමරුවන්ට සමාව දෙනවා, අපරාධකරුවන්ට, දූෂිතයන්ට සමාව දෙනවා. දැන් රංජන රාමනායකට සමාව දුන්නා කිව්වා. සමාව දුන්නේ කොන්දේසි යටතේ. එතුමා එළියට දැම්මා. හැබැයි දේශපාලනය කරන්න බෑ. 34 වෙනි වගන්තියේ තවත් 90 ගන්තියක් පාවිච්චි කරලා එතුමාට නාස්ලණුවක් දාලා එනවනම් මගේ පැත්තට වරෙන්, එහෙම වුණොත් දේශපාලන නිදහස දෙන්නම්, නැත්තම් නෑ, රඟපාන්න විතරයි. ඉතින් එහෙම කරලා ප්‍රෝඩාවක් කරා රංජන රාමනායකට. ඇත්ත නිදහසක් දුන්නේ නැහැ. රංජන රාමනායක මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්, රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. ඉතින් හරියට නම් අවංකව එක කරනවා නම් නාස්රණුව දාලා තමන්ගේ පැත්තට ඇදගන්න ඒ උප්පරවැට්ටි දාන්න ඕනේ නෑනේ. හරි ඌමනාවෙන් ඒ 34 වගන්තිය පාවිච්චි කරලා පූර්ව නිදහසක් දෙන්න තිබුණා. එහෙම දුන්නේ නෑ. හැබැයි අපේ රටේ ඉතිහාසයේ මේ විධායක ජනාධිපතිවරු ස්ත්‍රී දූෂකයන්ට, මිනිමරුවන්ට, පාතාලේ නායකයන්ට පොදු සමාව දීලා තියෙනවා. ඉතින් ඒ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඒ වගන්තිය පාවිච්චි කරලා තමයි මේ අපේ රටේ අපරාධකරුව නිදල්ල යන්නේ, වංචාකරුව නිදල්ලට යන්නේ, මිනිමරුව නිදල්ලට යන්නේ. එනිසා ඒක වහම වෙනස් වෙන්න ඕනි කියන එක අවධාරණය කරනු. ඒ වගේම ගරු සභාපතිතුමනි, 35 එක වගන්ති හරි පැහැදිලිව තියෙනවා. ජනපතිට පෞද්ගලික ජනාධිපතිට පෞද්ගලික තත්ත්වේලා හෝ නිල තත්ත්වේලා හෝ නඩු පැවරිය නොහැක. නීති ආධිපත්‍ය ඉහළින් ඉන්නේ. ජනාධිපතිගේ බලය වෙනස් කළා නැහැ 21 වෙනි සංශෝධනේ. මහ බැංකු වංචාවට එරෙහිව උසාවියේ තියෙන නඩු වලට දඬුවම් දෙන්න බෑනේ දැන්? පාස්කු ප්‍රහාරයේ වලක්ව ගන්න බැරි වෙච්ච එක පිළිබඳව උසාවියේ තියෙන නඩු වලට දැන් මුක්තිය පාවිච්චි වෙලා ඒකෙන් අයින් වෙලානේ තියෙන්නේ. ඒතර මේක සාධාරණද? මේක කිසිසේත්ම සාධාරණ නැහෙනි. පාස්කු ප්‍රහාරය විතරක් නෙමෙයි, මහ බැංකු කොල්ලේ විතරක් නෙමෙයි, අපේ රටේ ආර්ථිකය බිඳවට්ටපු, ආර්ථික අපරාධ කරපු ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව ඉතා පැහැදිලිව මේ පිළිබඳව ඉතා පැහැදිලිව කියනවා. But also addressing the underlying causes of the crisis. including impunity for human rights violations and economic crimes. මේ ආර්ථික අපරාධ පිළිබඳව හේතු වෙච්ච කරුණු මානව හිමිකම් උල්ලංඝනය වෙන්න බලපාපු කරුණු පිළිබඳ මේ ආර්ථික අපරාධ. ඒතරේ ආර්ථික අපරාධ සිද්ධ කරන අයට දඬුවම් දෙන ක්‍රමවේදයක් තවම හදලා නැහැ. මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නිකන් නෙමෙයි. ගෑස් රැති වුණාම පෝලිං වල හිටියම පෝලිං වල ප්‍රශ්න ඇති වෙනවා. මිනිස්සු පාරට බහිනවා. ඒක මර්ධනය කරන්න පොලිසිය හමුදාව යොදනවා. ඒ මිනිස්සු විරෝධතාවය දක්වනවා. ඒකට පොලිසිය යොදනවා. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. ඒතර එතන පැහැදිලිව තියෙනවා ආර්ථික හේතුවක්. ඒ වගේම තමයි අපේ රටේ මහජන දේපළ මහජන ධනය රාජ්‍ය දේපළ හොරා කාපු රාජ්‍ය දේපළ නාස්ති කරපු දේශපාලච්චු නිලධාරීන් අද නිදැල්ලේ හැසිරෙනවා. ඒතර මේ ආර්ථික අපරාධ මෙල්ල කිරීම සඳහා ඒවා නැවැත්වීම සඳහා තවමත් කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. දීහිටපු ජනාධිපතිවරයාත් මුක්තියෙන් ඒකෙන් බේරෙනවා. දැන් ජනාධිපතිවරයාත් මුක්තියෙන් ඒකෙන් බේරෙනවා. ඉතින් මේක සාධාරණ වෙන්නේ නැහැ. මේක කිසිසේත්ම සාධාරණ නැහැ. මේක වෙනස් වෙන්න ඕනි. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි 41 එක විවස්ථාව මගින් ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලයට සීමාවක් නැහැ. ඕන තරම් කාර්ය මණ්ඩලේ දාන්න පුළුවන්. ඉතින් දැන් ලෝක විහිළුවක් වෙලා නැද්ද? ලෝක පරිසරක හා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ගම්පහ දිස්ත්‍රික්කයේ චන්දින් පෙරදිච්ච රුවන් විජේවර්ධන. විහිළුවක් නෙමෙයිද මේක? රුවන් විජේවර්ධනට ලෝක දේශගුණික කාලගුණයේ පිළිබඳ තියෙන දැනුම මොකද්ද? දැන් තමන්ට ඕනි කට්ටිය උපත් කරගන්න. ද අකිලව සාගලව රුවන්ව තමන්ට ඕන විදියට පත් කරගන්න කාර්ය මණ්ඩලයේ සීමාවක් නැහැ. ඉතින් මෙතනින් අපි මුදල් වෙන් කරලා තියෙනවා. මේ ජාතියේ විහිළුකාරයන්ව පත් කරලා කාර්ය මණ්ඩලයේ සීමාවක් නැතුව යනවා. ඉතින් මේව වෙනස් වෙන්න ඕනේ නැද්ද? අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනි. ඒ නිසා තමයි අපි කියන්නේ 21 වෙනි සංශෝධනය කියන එක නිකම් පුංචි කරුණක් විතරයි. එක පැත්තකින් පරණ ඇරියස් එකක් කවර් කරගත්තා සමහර ඇමතිවරු. බැසිල් එක්ක තිබිච්ච ඇරියස් එක කවර් කරගත්තා. තමන්ට ඇමතිකම නොදීපු එකේ ඇරියස් එකක් තිබුණ අවුරුදු ගාණක්. ඒ ඇරියස් එක මේක කවර් කරගත්තා. ඊළඟට පොඩි සංශෝධන ටිකක් දැම්මා. ඒක සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව අපි දන්නවා. හැබැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ සියල්ල වෙනස් වෙච්ච නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිවාර්යයෙන්ම මේ අද රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේ ඉඳලා සංස්ථා මණ්ඩල සභාපතිවරු පත් කරන්නේ දේශපාලන පත්වීම්, තානාපතිවරු පත් කරන්නේ දේශපාලන පත්වීම්. ඉතින් මුළු රාජ්‍ය යාන්ත්‍රණය කුණු වෙන්න බලපාලා තියෙන්නේ මේ පත් වෙන රාජ්‍ය යාන්ත්‍රණය එහෙයු බවට පත් කරපු. අඩුම ගාන 21 වෙනි සංශෝධනයේට ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශයක් මත අමාත්‍යංශ ලේකම්වරු පත් කරන තැනකට එන්න බැරි වුණා. එහෙම සංශෝධනයක් නැහැ. ඉතින් ඒවයින් තමයි අද රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම දේශපාලනීකරණය වෙලා එහෙයු බවට පත් වෙලා අද ඒකේ සම්පූර්ණම කඩාවැටීමකට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවා සංශෝධනය විය යුතු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආයුතුව තියෙනවා. එවැනි කෙටුම්පතක් ඉදිරිපත් කරන් ඒ කෙටුම්පත පිළිබඳව අපි සාකච්ඡා කරමු. බොරුවට නිකන් ගිහිල්ලා හිස්සතින් තේ බීලා කෝපි බීලා කේක් කෑල්ලක් කාලා සාකච්ඡා කරලත් කල්මරල වැඩක් නැහැ. පැහැදිලි නිශ්චිත කෙටුම්පතක් ඉදිරිපත් කරලා කෙටුම්පත මත පදනම්ව දේශපාලන සංවාදයක් සාකච්ඡාවක් ඇති කරලා මේ රටේ ජනතාව වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදමු. ඒකට අපි සූදානම්. එහෙම නැතුව රැවටිලි වලට අපි සූදානම් නැහැ කියන කවදාරණය කරන්න කැමති. ඒ වගේම සභාපතිතුමනි අපේ රටේ විශේෂයෙන් මේ කොමිෂන් සභා තියෙනවා. පහුගිය කාලය තුල අල්ලස් දූෂණ කොමිසම ඇත්තටම අල්ලස් දූෂණ කොමිසම කියන එක මිනිසුන්ගේ විශ්වාසය මුළුමනින්ම බිඳවැටිච්ච ආයතනයක් වෙලා තියෙනවා. 100%ක්ම ඒ පිළිබඳ තියෙන විශ්වාසය බිඳවැටලා තියෙනවා. අල්ලස් කොමිසමෙන් කරන්නේ පහුගිය කාලය තුර කරේ චූදිතයන් නඩුදානු අන්තිමන නිදොස් කොට නිදහස් කරන. ඊට පස්සේ උස වාර්තා වෙනවා නඩුව හරියට දාලා නැහැ. කොමසාරිස්වරු අස්සම් කළා නැහැ. අස්සම් වල ගැටලුවක් තියෙනවා. මේවා තාක්ෂණික දෝෂ. ගොඩක් නඩු නිදහස් වුණේ එහෙම. ඉතින් හරි පැහැදිලි මේක අල්ලස් කොමිසම කියන්නේ අද ගත්තොත් පවතින ආණ්ඩුවේ රූකඩයක්. පවතින ආණ්ඩුවේ ඇමතිවරු හිතවත්තු නිලධාරීන් ආරක්ෂා කිරීමේ තවත් බෆර් සෝන් එකක් තමයි අල්ලස් කොමිසම අදපත් වෙලා තියෙන තත්ති. මේක ස්වාධීනත්වයක් නැහැ. ඒක පත් කරන්නේත් තමන්ට හිතවත්ව අධිකරණවල හිටපු ඒ වෙනුවෙන් මැදිහත් වෙච්ච තමන්ගේ යාළු මිත්‍රාදී. ඒ යාළු මිත්‍රාදීන් පත් කරලා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. වැරදි තීන්දුව ගත්ත ආර්ථික අපරාධවලට අපේ රටේ මහජන ධනය විනාශ කරපු තීන්දුව తీරන ගත්ත නිලධාරීන්ට කිසිදු දඬුවමක් දෙන්න මේ අල්ලස් කොමිසම සමත් වෙලා නැහැ. ඒවට නීති නැතුව නෙමෙයි. ඒවා තියෙන නීති ඇතුළේත් ඒවා කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා ඒවට දේශපාලන මැදිහත් වීම ඇතුළේ ඒවා ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසාද විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අධිභාරය කරගන්නේ රාජ්‍ය නිලධාරීන්ගෙන් දේශපාලඥයන් අධිපාර ප්‍රාදේශ සභාවලත් තියෙනවා. ප්‍රාදේශ සභාවේ යම් කිසි වැරද්දයකට අතිස්සොත් මන්ත්‍රීවරයෙක් ඔහුගෙන් හෝ ඇයගෙන් අධිභාරය අරගන්නවා. ප්‍රාදේශ සභාවේ නීතිය තියෙනවා. හැබැයි ආණ්ඩුවේ ඇමතිවරුන්ට රාජ්‍ය නිලධාරීන්ට එවැනි දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා කිසි වගකීමක් නැහැ. කිසි සොයබැලිල්ලක් නැතුව ඕනතරම් රාජ්‍ය දේපළ ආයතන විදිහට පරිහරණය කරනවා. ඒව පිළිබඳව කිසිදු වග විභාගයක් නැහැ. ඉතින් ඒ අර්ථයෙන්ම තමයි ගරු සභාපතිතුමනි පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය. අපි ඊයේ පෙරේදා දැක්කා පොලිස් කොමිසමේ සභාපතිවරයා කිසි හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව අර බැසිල් රාජපක්ෂ එනකොට ගිහිල්ලා බැඳ වැටෙන හැටි. ඉතින් මේ කවුද පොලිස් කොමිසමේ සභාපති? චන්ද්‍රාපනාන්දු. චන්ද්‍රාපනාන්දු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණේදී ඒ මැතිවරණවලදී උතුර සහ නැගෙනහිර පළාත් භාරව හිටපු කැම්පේන් මැනේජර්. මේ කවුරුත් දන්න දෙයක් නේ. කැම්පේන් මැනේජර් දැම්ම පොලිස් කොමිසමට. පොලිස් කොමිසර් නාලා ඒ චන්ද්‍රපනාන්දු අදාපි ඇඟිල්ල දික් කරනවා එයාට බැසිල් එනකොට ගිහිල්ලා වැන්දා කියලා. එයා විතරක් නෙමෙයි අනිත් එක්කෙනා කවුද?
මතුමා විනාඩි දෙකක කාලයක් තියෙනවා.
පෙරේරා කියන මහත්මයා. එයා කවුද? එයා හිටපු පළාත්සභා මන්ත්‍රි. පළාත්සභා මන්ත්‍රි කෙනෙක්. දේශපාලනයෙන් තොර කෙනෙක් නෙමෙයි. ඒ දෙන්නම තමයි එතෙන්ට ගියේ. ඉතින් අද පොලිසියේ විශේෂයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම උසස් වීම පිළිබඳව ඒක රාජ්‍ය සේවා කොමිසමට පහුගිය කාලේ පැවරුවා. නැවත දැන් 21 කෙනෙක් පොලිස් කොමිසම පවරලා තිනවා. ඒක හොඳයි. හැබැයි පොලිසිය පිළිබඳව මහජනතාවගෙන් එන පැමිණිලි විභාග කරන්න මේ චන්ද්‍රපනන්දුගේ කොමිසම. ඉතින් පහුගිය කාලේ අපි දැක්කා චන්ද්‍රපනන්දු එතනට දැම්මම පොලිස් පිටර කතා කරලා WPC ලා 10ක් කරන් තිනවා එතෙන්ට. ඉතින් පොලිසිය නිලධාරීන් පිළිබඳ චෝදනාවක් මහජනතාවගෙන් ආවම ඒවා ලිපිගනුගත කරන්නේ ඒවා ටයිප් කරන්නේ දැනට පොලිස් රාජකාරියේ ඉන්න WPCලා නම් එතන කොහොමද සාධාරණත්වයක් ඉන්නේ? අනිවාර්යයෙන් මේක පක්ෂග්‍රාහී වෙනවා. අපි දන්න දේ තමයි දැනටත් වෙලා තියෙන දේ පොලිස් කොමිසමේ. බොහෝ අය තමන්ගේ පොලිස් OIC මහත්තුරු තමන්ට එරෙහි වෙන චෝදනා ෆයිල් යට ගහන්න වෙනස් කරන්න මේ කොමිසමේ කාර්ය මණ්ඩලය පාවිච්චි කරා. පාවිච්චි කරමින් තියෙන අදත්. ඒතර මේක සාධාරණ සිද්ධ වෙන්නේ නැහැ. මේ නීතිපතිවරයා විසින් 21 වෙනි සංශෝධන සම්මත වුණාට පස්සේ ඒ බලතල දැන් කොමිසමට පැවරලා තියෙන්නේ. ඒක යවුවමත් චන්ද්‍රපනන්දු යවනෝ නැහැ. ඒක අපිට ඕනේ නැහැ කියලා. එතකොට පොලිසිය පිළිබඳව චෝදනා විභාග කරන්න හිටපු පොලිස්පති කෙනෙක් පත් කරන එක සාධාරණ නැහැ. ඒව පත් කරපු ගමන් ඔහුගේ දුර කාලේ තමන් හිතවත්තු යාළුවෝ ගෝලියෝ ඒ අය පිළිබඳව පැමිණිලි ආවම සාධාරණ විභාග වෙන්නේ නැහැ. පක්ෂග්‍රාහී වෙනවා. ඒක දේශපාලන වශයෙන් උත් ගැති වුණාම තවත් ඒක අසාධාරණයට ලක් වෙනවා. එනිසා මේක වහම වෙනස් විය යුතුයි. තව දවස් කීපයකින් අවුරුදු දෙකේ කාලය ඉවර වෙනවා. එතෙක්වත් ඉන්න ඕනේ නැහැ. මේ දේශපාලනීකරණය වෙච්ච මුළුමනින්ම ගැති පොලිස් කොමිසමේ සභාපතිවරයා වහම ඒ ධූරයෙන් ඉවත් කරන්න. මේකට තව කල් බලන්න දෙයක් නැහැ. අලුත් පොලිස් කොමිසම පත් වෙනවා තමයි. හැබැයි එතකොට වෙන්න ඕනේ
දේවල් වෙලා ඉවරයි. අවසානයි.
එනිසා රටේ ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න නම් සාධාරණත්ව පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න නම් මේ සංශෝධන වහාම කළ යුතු වෙනවා. මූල්‍ය විනය රටේ ඇති කරන්නේ නැතුව රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. මූල්‍ය විලේ පිළිබඳව මේ ආණ්ඩුවේ නායකත්වයෙන් දීලා තියෙන වැරදි පූර්වාදර්ශ ඒව වෙනස් කිරීම සඳහා වෙච්ච සංශෝධනයන් ක්‍රියාමාර්ගයන් කැරට්ටලේ වගේ ලබන අවුරුද්ද ඊළඟ අවුරුද්ද එක ගහ ඉන්නවා මිසක් ඇත්ත මහ පොළොවේ යථාර්ථයේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ගොඩගන්න නම් මේ තියෙන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ ඇත්ත ස්වාධීනත්වය ඇති කරලා රටේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කරහා ජාතික ප්‍රශ්න ඇතුළු දැවෙන මානව හිමිකම් ප්‍රශ්න විසඳන්න මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු අජිත් මානපෙරුම මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි, බල දේශපාලනය සහ පරිපාලනය එකිනෙකාට වෙනස් අංශ දෙකක් බැවින් මෙම අංශයන් දෙක අතර අනිසි සම්බන්ධතා දූෂණයට පිටුවහල් වෙනවා කියලා මුලින් ප්‍රකාශ කළේ 1887 ඇමරිකානු ජාතික වුඩ්‍රෝ විල්සන් මහත්මයා. ඒ ලිපිය තමයි ද ස්ටඩි ඔෆ් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා ඇමරිකාවේ සඳහන් වෙන්නේ. එතකොට එතුමා 1913 සිට 21 දක්වා කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන්ුත් කටයුතු කළා. ඊට පසුව මේ නිසාම දේශපාලනය හා පරිපාලනය අතර තිබිය යුතු සීමාවන් මොනවාද? ඒ 1887 ඇමරිකානු ජාතික වුඩ්‍රෝ විල්සන් මහතාගේ ලිපියෙන් පසුව ඒ සීමාවන් ගැන කතා වුණා. දේශපාලනයෙන් හා පරිපාලනයෙන් අතර නෛතික හා ප්‍රතිමානාත්මක සම්බන්ධතා තහවුරු කිරීම පිළිබඳ කතිකාවක් ලෝක පුරා වර්ධනය වුණා. මේ කතිකාව ලෝකයේ විවිධ රටවල් විවිධ අයුරින් මත වුණත් රටක ආණ්ඩුකරණය ස්වාධීනත්වයට යා යුතුයි කියන එක තමයි මේ කොයි රටෙත් කොයි විදිහට කතා කළත් සිදු වෙච්ච පොදු කතිකාව වශයෙන් උනේ. ඉහළ ඒ අනුව තමයි මේ කතිකාව තුළ තමයි ඉහළ සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිත කොමිෂන් සභා පිහිටවීම සිදුවන්නේ. ලෝකයේ බොහෝ රටවල සිදුවෙන්නේ මේ කතිකාවත් එක්ක. ඒ අනුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුකරණය හා වඩා විධිමත් ස්වාධීනව පවත්වාගෙන යාමට රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් ඈත් කිරීම අරමුණු කරගෙන ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම එක විසඳුමක් වශයෙන් ඉදිරිපත් වුණා. මේ ස්වාධීන කොමිෂන් සභා හරියට පිහිට වෙලා තියෙනවා නම් රාජ්‍ය ආයතනවලට දෙපාර්තමේන්තුවල නිලධාරීන්පත් කිරීමේදී, උසස් කිරීමේදී, විනය කටයුතු කිරීමේදී, මාරු කිරීමේදී සහ ඉවත් කිරීමේ බලතල දේශපාලන අධිකාරිය නියෝජිතයන්ට නොව ස්වාධීනව ස්වාධීන ඒකකවත පැවරීමට සහ ස්වාධීනව පනවාගත් නීතියෙන් කටයුතු කිරීමට පුළුවන් වෙනවා. ඒ හින්දා සමාජයේ පැත්තෙන් බැලුවොත් ස්වාධීන කොමිෂන් සභාවමගින් අපේක්ෂා කරනුවේ රාජ්‍ය ආයතනයේ දේශපාලනීකරණයෙන් වළක්වීමට, නිලධාරීවාදයෙන් වැළැක්වීමට, ඥාතිවාදයෙන් ඥාති ග්‍රහණයෙන් මුදවා ගැනීමට තමයි විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි දන්නවා ඒ ගලවා ගැනීම තුළ නීති ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම යහ පැවැත්ම මේ සඳහා ජනතාවට වැඩ කරගැනීමේ පහසුව, ඒ ස්වාධීනව වැඩ කරගැනීමේ පහසුව, මේ සියලු දේ ඇති වෙනවා. එතකොට අපි දන්නවා හැබැයි මේ රට දැන් හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කතා කරාම කිව්වා මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නට බරපතල කුමන්ත්‍රණකාරී බලවේග තියෙනවා කියලා. හැබැයි එතුමා අවුරුදු 10ක් මේ රටේ ජනාධිපතිකම් කරපු ජනාධිපතිවරයෙක්. එහෙනම් එතුමාගේ වගකීමක් තියෙනවා මේ රටේ අර්බුදයේ මෙච්චර රටේ මිනිස්සුන් ජීවත් වෙන්න බැරි වෙලා තියෙන වෙලාවක් වෙනකොට, තෙල් ටික ගන්න සල්ලි නැති වෙලාවක් වෙලා තියෙද්දි, මෙතරම් රට අර්බුදයකට මුහුණ පාලා තියෙන වෙලාවක කවුද කියලා හෙලි කරන්න? හෙලි කරලා ඒ සඳහා කටයුතු කරන්න. මොකද අපි දන්නවා මේ රටේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ මේ රාජපක්ෂ කාලේ කරපු හොරකම් හින්දා කියලා. රාජපක්ෂ කාලේ මේ ස්වාධීන කොමිෂන් සභාව අවලංගු කරලා තමුගේ ඥාතීන්, තමුගේ හිතයිසීන්, දූදරුවෝ, පුතාලා බඳපු අය මේ ඔක්කොම එක එක ආයතනවලට පත් කරගෙන මේ කොමිෂන් සභාව බාහිරව ගිහිල්ලා මේ රටේ මුදල් මංකොල්ල කාලා තමයි මේ රට වැටුනේ. නමුත් එතුමා කියනවා නම් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න බරපතල කුමන්ත්‍රකාරී බලවේග තියෙනවා කියලා එතුමා ප්‍රකාශ කරනවා නම් එතුමාට වගකීමක් තියෙනවා කවුද කියලා වත් හඳුන්ලා දීලා මේ රටේ පොලිසියට, මේ රටේ ඉන්න ජනාධිපතිතුමාට, මේ රටේ ජනතාවට තේරුම් කරලා දෙන්න වගකීමක් තියෙනවා. ඉතින් දැන් මේ ආණ්ඩු පක්ෂයේ ගොඩාක් මන්ත්‍රීවරු කතා කරා, බොහොම පුරසාරම් දෙදුවා. මේ ආර්ථික මහගසේ සේමසිංහ මහත්මයාත් කිව්වා මේ ආර්ථිකය දැන් ගොඩනැගුවා, දැන් මේ තෙල් පොලින් නැති කළා, දැන් යන්තම් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා, මේ දැන් මිනිස්සු බය නැතුව පාරේ බහැර යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා පුරසාරම් දොඩනවා. හැබැයි මේ තත්ත්වෙට පත් කළේ මේ අවුරුදු දෙකහමාර තුළ කවුද? මේ ඒගොල්ලෝ මේ රට බංකොලොත් බවට පත් කළ ජනතාව පාරට බහින තත්ත්වයකට පත් කළ, තෙල් පොලින් ඇති වෙන තත්ත්වයකට පත් කළා, දැන් අද පුරසාරම් දොඩනවා. දැන් බලන්නකො තෙල් පොලින් නැහැ නේ, අපි මොනව හරි කළානේ. කරයා කියන්නේ ඉස්සෙල්ලා තිබිටෙන්ට ගේන්න ඉපැ. මං කියන්නේ ඒක කොච්චර දැන් මේක අමතක වෙලාද? මේ කවුද මේ රට කෑවේ කියන එක, කවුද මේ රටේ ජාතික ධනෙ හොරකම් කළේ කියන එක අමතක වෙලාද? ඒ හින්දා මේ අපි දකිනවා දැන් 2005 සිට 2015 දක්වා රාජපක්ෂ පාලනය තුළ කොමිෂන් සභා නැති වුණා. නැතුව එදා ඉදම කොමිෂන් සභා ඇති කරගෙන ආවා. මේ 15 තුළ කොමිෂන් 2005 සිට 2015 දක්වා ස්වාධීන කොමිෂන් සභා අකුලෙව්වා 18 වෙනි සංශෝධනයේ තුලින්. එතකොට ඒකෙන් අපේ රටට කොච්චර හානි වුණාද? මේ ස්වාධීන කොමිෂන් සභාව නැති වෙච්ච ගමන් මේ රටේ විදේශිකයෝ කියන්න පටන් ගත්තා මේ රටේ මානව හිමිකම් කඩෙනවා, මේ රටේ ඥාති සංග්‍රහය තියෙන්නේ, මේ රටේ පාලක එක්කහු වෙලා රටේ දූෂණය කළා, මිනිස්සු එන්න එන්න ප්‍රපාත කරන රටේ සාමාන්‍ය ජනතාවට කණ්ඩ බොණ්ඩ බැරි තමුන්ගේ වැඩක් කරගන්න බැරි රටක්, සමාජයක් උදා වෙලා තියෙනවා කියලා කියනවා. ඒ නිසාම ජාත්‍යන්තරයෙන් අපි දැක්කා ජාත්‍යන්තරෙන් කියනවා කියලා කිව්වා එදා මැතිවරණදීම 2015 මැතිවරණදීම කිව්වා විදුලි පුටුවර ගෙනවන ඉන්න ජනාධිපති කියලා. ඇයි විදුලි පුටුවට ගෙනියන්නේ? මානව හිමිකම් කැඩුවා කියලා. කියන්නේ මේ රටේ ගෝත්‍රවාදී පාලනයක් කරගෙන ගියා ස්වාධීන පාලනයක් නෙමෙයි. ඒ හින්දා විදුලි පුටුවට ගෙනියනකොට නමුත් අපි යහපාලන ආණ්ඩුවේ ඇවිදilla මේවා සමතේකට පත් කළා. මේ රටේ GSP සහනෙ නැති වෙලා කර්මාන්ත වැහිගෙන වැහිගෙන ගියා රටට යුරෝපෙන් දීපු GSP සහනෙ නැති වෙලා. එතකොට යුරෝපීය මත්ස්‍ය අපනයනේ අපේ අවහිර වුණා නැති වෙලා ගියා. කවුරුත් ගන්න නැතුව ගියා යුරෝපේ රටවල් අපේ මුහුදෙන් ගන්න අල්ලන මාළු ටික. හැබැයි මේ තත්ත්වය ඇති වුණේ ඇයි? මේ රටේ මුදල් වංචා කරලා මේ රටේ තමුන්ගේ පවුලේ උදවිය තමුන්ගේ ඥාතීන් තමුන්ගේ හිතයිසීන් ගජමිතුරන් එක එක තනතුරු වලට පත් කරලා මේ හැමදෙනාම එක්ක වෙලා මේ රටේ මහජන ධනිය ගන්න පටන් ගත්තා. හැබැයි මේකට ගත්ත බලපත්‍රය මොකද්ද? එකක් යුද්ධෙ පෙන්නවා. යුද්ධෙ පෙන්නලා කිව්වා මිනිස්සු යුද්ධ ගැන අවධානය යොමු වෙලා ඉන්නදි මේ සුද්ධෙ පටන් ගත්තා පවුලේ උදවිය ටික එකතු වෙලා. එතකොට මේ පෙන්නපු දෙයක්. එතකොට එහෙමනම් ඒ වගේම මේකට ගත්ත බලපත්‍රය තව බලපත්‍රයක් තමයි රටේ ස්වාධීන කොමිෂන් සභාව ලඟු කිරීම. මේ රටේ නිදහසේ පටන් ගත්ත දාසිට කොමිෂන් ස්වාධීන කොමිෂන් සභාව ඇති කිරීමට එක එක අව්‍යවස්ථා වලින් එක එක ආණ්ඩු කරපු අගමැතිවරු ජනාධිපතිවරු උත්සාහ කරලා තියෙනවා. නමුත් අපි දැකපු දේ තමයි රාජපක්ෂ පාලනයක් ආවොත් ස්වාධීන කොමිෂන් සභාවට යනවා. ස්වාධීන කොමිෂන් සභාව අයින් කරපු අවධියක් තමයි 2005 සිට 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපති කාල සීමාව තුළ. එදා මේ රට විනාශ වුණා. ඊළඟට ආය අයින් කළේ කවුද? 2019 සංශෝධනයෙන් යහපාලන තුළ පටන් ගත්ත ස්වාධීන කොමිෂන් සභාවත් අයින් කළේ ආපහු ගෝඨාභය රාජපක්ෂ සමඟ ස්වාධීන කොමිෂන් නැති කළා. ස්වාධීන පාලනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා. ඒකේ ප්‍රතිඵලයක් තමයි එදායේ ප්‍රතිඵලයේ හින්දා අපි ජනාධිපති විදිරිපුඩුවට යනවා කිව්වා GSP සහනය නැති වුණා. මේ රටේ ධනය හොරගම් කරා මහා පරිමාණ විදියට පාලකයෝ. නමුත් දැන් නැති වෙලා මේ තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ කාලේ නැති වුණාට පස්සේ තමයි මේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා ණය ගෙවන්න බැරි රටක් බවට පත් වෙලා මේ රටේ ජීවත් වෙන පුද්ගලන්ට ජීවත් වෙන්න බැරි රටක් බවට විශේෂයෙන්ම පත්ුනේ කියන එක කියනවා. එතකොට 18 වෙනි සංශෝධනය සහ 20 වෙනි සංශෝධනය තමයි ස්වාධීන කොමිෂන් සභාව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු සංශෝධන වශයෙන් දක්වන්න පුළුවන් වෙන්නේ. ඒ සංශෝධන දෙකම කළේ රාජපක්ෂ පාලන කාලය තුළ ගෝඨාභය හෝ වේවා මහින්ද හෝ වේවා මේ රාජපක්ෂ පාලනය තුළ තමයි මේ 18 සහ 20 සංශෝධනය කියලා ස්වාධීන කොමිෂන් සභාව නැති කරලා දැම්මේ. එතකොට ස්වාධීන කොමිෂන් සභාව ඇති කරලා මේ රටේ අලුත් තැනකට ගෙනියන්න හැමෝම උත්සාහ කළා. විශේෂයෙන්ම මේ ස්වාධීන කොමිෂන් සභාව කියන එක නැත්නම් යහපාලනය කියන එක අපිට අලුත් වචනයක් නෙමෙයි. එදා බුදුජානන් වහන්සේ දේශනා කළ දස රාජ ධර්මයන් තුලින් රට පාලනය කිරීම යහපත් පාලකෙක්ගේ සිරිතක් කියලා. ඒක තමයි යහපාලනය කියන්නේ. ඒක තමයි එතෙන්ට ගේන්න තමයි අපි ස්වාධීන කොමිෂන් සභාව ගෙනල්ලා මේ රටේ යහපාලනයක් නිර්මාණය කරන්න අපි උත්සාහ කරන්නේ. නමුත් අපි මේ රට කඩාවැටී හැම අවස්ථාවකම දැක්කේ ඒ රාජපක්ෂ පාලනය තුල විතරයි මේක සිද්ධ වුණේ. ස්වාධීන කොමිෂන් සභාවට නැති කළා තමුන්ගේ ගජමිතුරන් නෑදෑයන් සහෝදරයන් එක එක තනතුරු වලට දාගෙන රටේ වංචා කරන්න පටන් ගත්තා. ඒ හින්දා අද වෙනකොට රටේ තත්ත්වය පත් වෙලා තියෙනවා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ දුර්වලම පුරුකක් විදිහට තමයි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අද ජාත්‍යන්තරව දකින්නේ. ඒකින්ද අඩුම ගානේ ඉන්දියාවට කියන්නේ අඩුම ගානේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ ගොඩනැගෙන පෙස්සන් ටිකවත් විභාග කිරීමට කොන්දපණ ඇතුව කරන්න පුළුවන් නම් මේ රට වෙනස් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න ඕනේ. එතනවත් අඩු ගානේ ස්වාධීන වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාවක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි උත්සාහ කරනවා මේ 20 වෙනි 21 වෙනි සංශෝධනය තුලින් වර්තමාන ජනාධිපතිවරයා ගත්තු හැබැයි ඒ වර්තමාන ජනාධිපතිවරයා 20 වෙනි සංශෝධනයේ ස්වාධීන කොමිෂන් සභාව ගේනකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් ඡන්දෙ දුන්නේ නැහැ. විපක්ෂය තමයි ස්වාධීන කොමිෂන් සභාව ගේන්න 20 වෙනි 21 වෙනි සංශෝධනය අතයිස්වේ. විපක්ෂය අතයිස්වේ නැත්තම් ස්වාධීන කොමිෂන් සභාව ගේන මේ 21 වෙනි සංශෝධනයට අද ස්වාධීන කොමිෂන් සභාව ගේන්න හම්බෙන්නේ නැහැ. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරදිනවා. ඒ පණත ගේන්න හම්බෙන්නේ නැහැ. ඒ වගන්තිය ගේන්න හම්බෙන්නේ නැහැ. ඒහින්ද මම විශේෂයෙන් කියනවා මේ රාජපක්ෂට තමයි තිත්ත වෙලා තියෙන්නේ. මොන රාජපක්ෂට වුණත් ගෝඨාභය වෙන්න පුළුවන්, මහින්ද වෙන්න පුළුවන්. මේ අයගේ පාලන කාලය තමයි ස්වාධීන කොමිෂන් සභාව. රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ යහපාලනය තිත්ත වෙලා තියෙන්නේ කියන එක විශේෂයෙන්ම කියන්න පුළුවන්. අඩුම ගානේ අපේ රටට අල්ලපු රට ඉන්දියාව. මේ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැක ස්වාධීන කොමිෂන් සභාව හරියට ක්‍රියාත්මක වෙනවා. ඒ ගැනමත් හොයලා බලලා මේ රටේ ස්වාධීන කොමිෂන් සභාව ශක්තිමත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න පුළුවන් නම් අපේ දරුවන්ට අනාගතයක් දකින්නවා කියන එක අපි විශේෂයෙන් සඳහන් කරනවා. එහෙනම් අපිට ලෝකේ දැන් IMF එකට ණය ගන්න ගියාම කියනවා මේ රටේ වංචාව දූෂණය වැඩි එකට වටබැඳින්න කියලා. මේ වටබැඳින එක ක්‍රමයක් තමයි ස්වාධීන කොමිෂන් සභාව ගේන එක. එතකොට සමන්තා පවර මහත්මිය ඇමරිකා එක්සත් ජනපදයේ රටවල් සංවර්ධනය කිරීම සඳහා ඉන්න නියෝජිත වරිය. එතුමිය කියනවා මේ රට කඩාගෙන වැටුනේ
හොරකම්.
ඉතින් ඒ හින්දා අපි කියන මේ මෙන්න මේ ලෝකේ හැමතැනින්ම අපිට එනවා. ලෝක බැංකුව කියනවා ටෙන්ඩර් ක්‍රම මහා පරිමාණයේ මිලදී ගන්නවල ටෙන්ඩර් ක්‍රම අසාර්ථකයි. ඒ කියන්නේ ඒක හොරකම් කිරීමට අවස්ථා තියෙනවා කියලා. ඒතකොට මේවා ගැන හිතලා බලන්න. ඉතින් අපේ රටට කියන්නේ ලෝකය. අපි ණය ඉල්ලන්න ගියත් ආධාර ඉල්ලන්නත් කියන්නේ කරුණාකරලා යහපාලනය එය බලවත් කරන රටේ කියලා. නමුත් අපි අන්තිමට දිගින් දිගටම කරගෙන යන්නේ අගතිගාමි පාලනය යනවා මිසක් ඒ තුලින් ගොල්ටටක් බඩ පත් වෙන එක තමයි අපිට තාමත් දකින්න ලැබෙන්නේ. ඇත්තට මේ ස්වාධීන කොමිෂන් සභාව කියන ඒවා අපිට අලුත් දේවල් නෙමෙයි. නිදහස ගණනට 1931 ඩොනමර් ආණ්ඩු ක්‍රමයේදීත් මේ කොමිෂන් සභාව ඇති කළා. හැබැයි මේ කොමිෂන් සභාව ඇති කළා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇති කරත් ඒකේ රාජ්‍ය මේ කොමිෂන් සභාව වලින් කරත් රාජ්‍ය නිලධාරීන් පත් කිරීම මාරු කිරීම උසස් කිරීම කරත් යටත් නිලධාරියෙක් වූ මහලේකම් තමයි කොමිෂන් සභාවේ සභාපති වුණේ. ඒ හින්දා ඒක නමට ස්වාධීන කොමිෂන් සභාව වුණාට ඒ කොමිෂන් සභාව ස්වාධීන වුණේ නැහැ. නමුත් රාජ්‍ය ඇඟිලි ගැහිම සිද්ධ වුණා. ඒතකොට 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ දිහා බැලුවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධිකරණ කොමිෂන් සභාව වඩා විධිමත්ම ස්ථාපිත වුණත් 1956 පස්සේ සිවිල් සේවය ආණ්ඩුවට අනුවර්තනය වුණේ නැති නිසා මේක සිවිල් සේවයත් දේශපාලනයත් අතර ලොකු ගැටුමක් ඇතිලා 1972 ජනරජ ව්‍යවස්ථාවේ ඒ කියන්නේ සිනමා බණ්ඩාරනායක මැතිණිය මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අවලංගු කරලා දැම්මා. ඔන්න ඒතෙන්දී කොමිෂන් සභාව අවලංගු වුණා. හැබැයි ඒක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නිසා රාජ්‍ය සේවය සහ දේශපාලනය නැත්නම් ජනතාව අතර ගැටුමක් ඇති වෙච්ච හින්දා ස්වාධීන කොමිෂන් සභාව එදා අහිමි කරලා සිනමා බණ්ඩාරනායක මැතිණියට කැබිනට් එකට බලය ගත්තා. නමුත් ඊට පස්සේ ඉතිහාසයේ අවලංගු කළා තියෙන එකම අවස්ථා දෙක රාජපක්ෂ අවුරුදු 10යි මහින්ද රාජපක්ෂ අවුරුදු 10ත් ගෝඨාභය රාජපක්ෂගේ අවුරුදු 2කමාරක් විතරයි. ඒ හින්දා වෙලා තියෙනනේ තව.
කාලය අවසන්.
හරි. ඒ හින්දා මම විශේෂයෙන්ම කියනවා මේ රටේ අපිට ගොඩනගන්න පුළුවන් අයවැය ගැන කතා කරලා හෝ වෙන යම් දේවල් ගැන කතා කරලා නෙමෙයි අයවැය ගැන බලාපොරොත්තු තියන්න විදියක් නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් රටේ බිහි වෙන්නම ඕනි. ඒ කියන්නේ දේශපාලනයේ ඇඟිලි ගැහිම් නැති රාජ්‍ය සේවයක් නිර්මාණය වෙන්නම ඕනි. ඒ සඳහා තමයි මම හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටපු ජනාධිපතිතුමා මේ ස්වාධීන කොමිෂන් සභාව රටට අර්ථවත් කිරීමේ පුරෝගාමියෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. අද එතුමාටත් මම හිතනවා මේ ස්වාධීන කොමිෂන් සභාව තිත්ත වෙච්ච කණ්ඩායමක් එක්ක වැඩ කරලා මේ කරන වෙලා තියෙන නිසා
එයාගේ
වහලේ බවට පත් වෙලා තියෙන නිසා අද ස්වාධීන කොමිෂන් සභාව මේ රටේ හරියට ක්‍රියාත්මක කිරීම තාමත් නොහැකි වෙලා තියෙන එක ගැන අපි කනගාටු වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු මහින්ද අමරවීර ඇමතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද වැදගත් වැශේෂයක් පිළිබඳව කතා කරන වෙලාවේ මම ඊට පෙර අජිත් මාන්නප්පිරු මන්තුමන් නිරන්තරයෙන්ම වරින් වර කිව්වා මේ ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳව එතුමාගේ තිබෙන අවිනිශ්චිතභාවය සහ ඒවපත් නොකිරීම පිළිබඳව සහ අතීතයේ සිදුවුණු සිදුවීම් පිළිබඳව මම හෙදී කියන්න කැමති. ඒ වගේම එතුමා කිව්වා 21 සංශෝධනය ක්‍රියාත්මක කරන්න මේ ස්වාධීන කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු පක්ෂය විරුද්ධ වුණා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපි ඒ ඡන්දය පරද්දන්න නෙමෙයි අපිට ඕනුනේ ඡන්දය ජයග්‍රහණය කරවන්න. අපි ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා 21 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන්. ඒකට විපක්ෂයේ සහයෝගය දීම පිළිබඳව ප්‍රශ්න නැහැ. ඒ අයට අපි ගෞරව කරනවා. හැබැයි ආණ්ඩු පක්ෂය මේක මගහැරියා නැත්නම් මේක අකාර්යක්ෂම කරන්න කටයුතු කරා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. අපි මේ වෙනුවෙන් කැප වෙලා විශාල වැඩ පිළිලක් සකස් කරා. ඒ වගේම මේවයි සාදීන කොමිෂන් සභා නැවත පිහිටුවීම තවම සිද්ධ වෙලා නැහැ. දැන් තමයි කටයුතු ආරම්භ වෙමින් යන්නේ. එනිසා ජනාධිපතිතුමාට එතුමා කිව්වා මේ කණ්ඩායමත් එක්ක මේ කරන්න අමාරු කියලා. නමුත් මම කියන්න කැමතියි
අජිත් මානපෙරම තුමා
කීයක් තිබ්බද කියලා. අපි පැහැදිලිව දැක්කනේ අපේ විපක්ෂයේ ඡන්ද 80 ගාණක් වැටුණා. ඒ 80 ගාණ වැටුනේ නැත්නම් ඔය 21 වෙනි සංශෝධනයේ 113 ගන්න වෙන්නේ නැහනේ.
113 නෙමෙයි 150. ඒක තමයි මම කිව්වේ. ඉතින් මේ අනිවාර්යෙන්ම ඒ සංශෝධනයට විපක්ෂයේ සහයෝගය අවශ්‍ය වුණා. එහෙම නැතුව ආණ්ඩු පක්ෂ සහයෝගය දුන්නා. ආණ්ඩු පක්ෂේ නැත්නම් විපක්ෂේ විතරක් මේ දීලා කටයුතු කරන්නේ. මම ඒක කිව්වා. ආණ්ඩු පක්ෂයේ ඒක කොහෙවත් බාධා කරේ නැහැ සාධින කොමිසම් සභාවලට. ඒ වගේම 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩු පක්ෂයේ බොහොම පුළුල්ව සාකච්ඡා කරලා ගෙන ආපු දෙයක්. ඒ වගේම ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඒ වෙනුවෙන් ලැබුණා. ඒක මේ ආණ්ඩු පක්ෂයේ බාධා කරා තමුන්නාසලගෙන ආවනේ. තමුන්නාසලත් ඒකට උදව් කරා. ඒකේ ප්‍රතිඵල එන්න තියෙනවා. දැන් මේ සම්පූර්ණ වෙලා නැහැ. දැන් සාධින කොමිෂන් සභාව ඉදිරියේදී පත් වෙයි. එතකොට ඊළඟට සාධිනව කටයුතු කරගෙන යයි. මොකද අපි ආණ්ඩුවට එකතුනේම මේ යෝජනාව ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කරමින් එතුමා අපිට පූර්ණ වශයෙන්ම කිව්වා අනිවාර්යයෙන්ම මේ ස්වාධීන කොමිසම් ස්වාධීන මට්ටමට ගෙනල්ලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න වැඩපිළිවෙළක් සකස් කරන බවට එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක කිසිත් ආපසරෑදීමක් නැහැ. ඒ වගේම මීත හේරත් මන්ත්‍රීතුමාත් යම් කාරණයක් සඳහන් කරා මේ ජාතික ප්‍රශ්නේ විසඳන්න ඌමනාවක් නැහැ කියලා. මම විශ්වාස කරන්නේ පහුගිය කතා කියකිය වැඩක් නැහැ. දැන් ජාතික ප්‍රශ්නේ විසඳීම සඳහා ජනාධිපතිතුමාට විශාල උනන්දුවක් තියෙනවා. එතුමා අතීතේමත් කතා කරේ මේ ජාතික ප්‍රශ්නේ විසඳන්න කියලා. මංගල සමරවීර මැතිතුමා මැරෙනකම්ම කතා කරේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියන මේ සෑම ජන කොටසකටම අවස්ථාවක් ලැබෙන්න ඕන මේක මගේ රට කියලා හිතන්න පටන් ගත්ත දවසට තමයි මේ රට දියුණු වෙන්නේ කියන්නේ.
ගරු ඇමතිතුමා පැහැදිලි කර ගැනීමක් මාස දෙකක් 21 වෙනි සංසදයේ ඇවිල්ලා තාම ජාතික සභාව පත් කර ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ නේ. නමුත් ඒකට වකවානුවක් දීලා නැති නිසා ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම බැරි වෙලා තියෙනවානේ.
මලත් නම් දුන්නේ ප්‍රමාද වෙලානේ. විපක්ෂ නායකතුමත් නියම කියපු වෙලාවටම නම් දුන්නේ නැහැනේ. ඒ නම් ටික දීලා දැන් ඉක්මනට කරගෙන යයි. මේ දවස්වල තියෙන බරපතලම කාරණේ මේ අයවැලේකනේ. මේක ඉවර වෙනවත් එක්කම ජාතික සභාවත් පිහිටවයි අනිත් කොමිසම් සභාවත් පිහිටවයි. මේ කටයුත්තට අනිවාර්යයෙන්ම අපි මැදිහත් වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් එතුමාගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා කිසිම බාධාවක් නැහැ. ඒ වගේම ජාතික ප්‍රශ්නේ විසඳන්න ජනාධිපතිතුමා ඒ ගෙනියන වැඩපිළිවෙල අවංකභාවය පිළිබඳව කාටවත් සැකයක් නැහැ. මම දන්නවා. ඒ නිසා තමයි TNA සංවිධානයේ උනත් ඊයේ දවසේ එතුමාලගේ ඡන්දය විරුද්ධව පාවිච්චි නොකර කටයුතු කරන්න මම විශ්වාස කරන විදියට ප්‍රධාන හේතුව තමයි එතුමා මේ ජනමාර්ග ප්‍රශ්නේ පිළිබඳව අවබෝධ කරගෙන ඒ සියලු ජන කොටස්වල සාධාරණ විදේ විසඳුම් ලබා දෙන්න කටයුතු කිරීම නිසා. එසේ අද දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව කියන තුන්ගොල්ලම හිතන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලඥයෝ කෙසේ වෙතත් මේක අපේ රට, අපි මේ රට දියුණු කරගන්න ඕන කියලා. අද මේ ජනාධිපතිතුමාගේ වැශීෂ්‍ය ඇතුළු අගමැතිතුමා ඇතුළු කොමිසම් සභාව මේ සියල්ලම වැශීෂ්‍ය ගේන වෙලාවේ මේ රට තියෙන යහපත් තත්ත්වය එක නෙමෙයි. අද මේ රට තියෙන අන්ත අගාධයට පත් වෙලා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් අයවැලේක මේ අපි ඇත්තටම ඉන්නේ වලක වැටිච්ච අවස්ථාවක තමයි. මේ නැවත ගොඩ ගැනීම සඳහා දරන උත්සාහයක් විදිහට තමයි මේ අයවැලේකනේ තියෙන්නේ. මේක අපිට ඕන තරම් පරණ දේවල් කිය කිය බණින්න පුළුවන්. හැබැයි අවශ්‍ය වෙන්නේ යෝජනා. මේවයි මේ දැන් වැල්ශේෂී වුණත් හොඳ යෝජනා ගේන්න. ඒ යෝජනා ක්‍රියාත්මක කරයි. නිකම් විවේචනය කර කර බැන බැන ඉඳලා මේ ප්‍රශ්නේ විසඳුමක් හොයන්න බෑ. රාජ්‍ය ආදායම ඉතාමත් පහළ මට්ටමක තියෙනවා. අපි බංකොලොත් මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒක අපි අමතක කරන්නේ නැහැ. ඉතින් මේකේ වැරදිකාරය කවුරුණත් දැන් මේකෙන් විපාකයට පත් වෙලා තියෙන අහිංසක ජනතාව. මේ රටේ සියලු ජන කොටස් වලට මේකේ ප්‍රතිලාභේ මේකේ ප්‍රතිවිපාක මිනින්න සිද්ධ වෙලා තියෙනවා. කවුරු බලයට පත් වුණත් මේකට ක්ෂණික විසඳුමක් නැහැ. ඒකට කෙටි කාලීන විසඳුම් ලබා දෙන්න බෑ. මේක සැලසුම් සහගතව තමයි මේ කටයුත්ත කරන්න ඕන. දැන් අපි කල්පනා කරලා බැලුවොත් පසුගිය දිනවල මේ අයවැය ලේඛනයේ වෙලාවෙත් විවිධ උත්සාහයන් දැරුවා මේක පරද්දන්න පුළුවන්ද මේ වගේ දේවල් කතා කරා. කණ්ඩායම් එකතු කරා. වැඩක් උනේ නැහැ නේ. ඒ නිසා මේ රජයේ ඉස්සරහට යනවා. දැන් ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුව ඉසුරුවන්නේ නැහැ. ඒ වගේම බලහත්කාරයෙන් මේ රට අත්පත් කරගන්න කාටවත් දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී විදියට මැතිවරණ තියලා මේ ජනබලය වෙනස් කරගන්න, ආණ්ඩු බලය වෙනස් කරගන්න ඕන කෙනෙකුට අවස්ථාව දෙනවා කිය. එහෙම නැතුව බලහත්කාරයෙන් මේ කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැති බව. ඒ වගේම තමයි අවල අයවැය ලේකනේ විවේචනය කර සමහර මන්ත්‍රීවරු කියන්න ගත්තා මේක කිඩාරම් මල් සුවඳ තමයි මේ එන්නේ කියලා. ඒ වගේම මොන රජයේ කවුරු බලයට පත් වුණත් මේක තමයි හැමදාම කියන දේ විපක්ෂය. අපි හැම විපක්ෂයේ විදියට හිතන්න හොඳ නැහැ. අපි මේ වෙලාවේ මේ විශේෂයෙන්ම මේ රට වැටිච්ච වෙලාවේ මම නම් හිතුවේ මීට වඩා හොඳ විවාදයක් ඇති වෙයි කියලා. දැන් පහුගිය දවස් ටිකේම අයවැය ලේකනේ ගැන විවාද කරා. මොකද්ද ඇති වුණු ප්‍රතිඵලය? මොකද්ද හොඳ යෝජනා ඉදිරිපත් කරේ කවුද? විවේචනය කරා. අඩුපාඩු පෙන්නවා. හැබැයි කොහමද රට හදන්නේ කියලා මේ කාටවත් කියාගන්න බැරි වුණානේ. Taman බලයට පත් වුණා නම් කොහමද අපි රට හදන්නේ කියලා හැවම ඔක්කොම කියනවා නෑ අපි හොරකම් කරපු සල්ලි ගන්නවා. ඒ මේවා කිය කිය කී හිටියා. ඕවා කිය කී ඉන්න පුළුවන්. එහෙම කරන්න නම් ඕක අවුරුදු ගාණක් කියවුවනේ. ඒවා 2015 ඉඳලාම ඔක් කිව්වා. නමුත් ඕක කරගන්න බැරි වුණානේ. කාටවත් කියන්න බැහැ අද මේ තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න වැඩපිළිවෙලා. ඒකයි අවශ්‍ය වෙන්නේ. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරොත් මේ ආණ්ඩුවට උනත් ඒක පිළිගන්න පුළුවන්. ඇයි කුවක වෙන්නේ? ඇයි බලය ලබා ගන්නම බලය ලබාගෙන කරන්නම් කියන එක කියන්නේ? දැන් බලය ලබා ගන්න තිබුණා. දැන් මේවා තමුන්නාසලා කවුරුත් දන්න මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ ඇතිවෙච්ච තත්ත්වය තුල රට අගාධයට පත් වෙලා අගමැතිවරේ පත් වෙන්න ආරාධනා කරා හිටපු ජනාධිපතිවරයා. පළවෙනියට කිව්වා විපක්ෂ නායකතුමාට. ඊළඟට කිව්වා ජනතා එක්ක පෙරමුණේ අනුර කුමාර සානායකතුමාට මේ දෙගොල්ලන්ටම දැනුම් දුන්නා. ඇවිල්ලා බාරගෙන මේක කරන්න කියලා. දැන් මං අහගෙන විපක්ෂ නායකතුමා රැස්වීමල කියලා කියනවා මම ඒක බාරගත්තේ නෑ මං දන්න මේ අමාරුවේ වටන්න තමයි හැදුවේ කියලා. නමුත් එතුමාට අවසාන දවසේ උද්දෙත් අපි කිව්වා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා මේ කණ්ඩායමට ඇවිල්ලා බාර ගන්න කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාරගත්තා. බාර ගන්න කොට ඔන්න ලියුමක් යවනවා මම බාර ගන්න කැමතියි කියලා. මම කියන්න කැමතියි හොඳ කැප්ටන් කෙනෙක් කියන්නේ නිශ්චල සාගරේ නැවක් ගෙනියන කැප්ටන් කෙනෙක් නෙමෙයි. රළු මුහුදේ ගෙනියන කුණාටු මුහුදේ ධාවනය කරන්න පුළුවන් නැවක් ගෙනියන්න පුළුවන් කෙනෙක් තමයි හොඳ කැප්ටන් කෙනෙක් කියලා කියන්නේ. ඒස අභියෝගාත්මක මොහොතේ තනි මන්ත්‍රීවරයෙක් විදියට එතුමා මේක බාරගත්තා. එක මන්ත්‍රීවරයා එතුමා විතරයි හිටියේ. මේ ඔක්කොම මගහරින වෙලාවේ හැමෝම අපේ ඉඳපු කණ්ඩායම එළියේ ඉඳපු කණ්ඩායමෙත් එහෙම තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන් අනිත් කණ්ඩායම් වෙන්න පුළුවන් එක නමක් යෝජනා කරගන්න බැරි වුණා කාටවත්. අපිත් හිටියා කණ්ඩායමේ කාටවත් එහෙම බැරි වෙලාවක තමයි කවුරුවත් බාරගන්න නැති වෙලාවක තමයි එතුමා බාරගත්තේ. දැන් කියන මේක විකෘති පාර්ලිමේන්තුවක් කියලා. කවුරු බාරගත්තත් මේක විකෘති පාර්ලිමේන්තුවක් වෙන්න පුළුවන් ඔය කතාව කියන්න පුළුවන්. ඒ කිව්වේ අපිගෙම දැන් ජනාධිපති පත් කරන ඡන්දෙදී ඩලස් සලහප්පිරම් මැතිතුමා ඒ පැත්තෙන් ඉල්ලුවා. මේ පැත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතකොට ඩලස් සලහප්පිරම් මැතිතුමා දිනුවා නම් ඒකත් කියන්නේ විකෘති පාර්ලිමේන්තුවක් කියලානේ. ඒත් අනිත් කණ්ඩායමේ සහයෝගය නේ. ඒත් එහෙම තමයි කියන්නේ. ඒ නිසා මේක විකෘතිද ප්‍රකෘතිද කියකි ඉන්නවට වැඩිය මේ වෙලාවේ මේ වගකීම බාරගත්තු නායකයාට අවස්ථාව ලබා දීම තමයි සුදුසු වෙන්නේ. මතකද එදා කොහොමද තිබුණේ කියලා? ඉන්ධන ටිකක් ගන්න ගිහින් ඉන්ධන පොලිමේ මිනිස්සු මැරුණා. ඒක තමයි කවුරුත් අත දීුවේ නැත්තේ. තෙල් ටිකක් ගන්න ගියාම දවස් ගණන් සති ගණන් පොලිමේ හිටියා. ඒ වගේම ගෑස් සිලින්ඩරයක් ගන්න ගියාම සති ගණන්
විනාඩි 2 කාලයක් තියෙනවා.
සති ගණන් හිටියා. ඒ වගේම ලයිට් කපන එක පැය 12 කපන්න ගත්තා. ඒ නිසා තමයි කවුරුවත් බාරගත්තේ නැත්තේ. නැත්තම් හොඳට තිබුණා නම් ඔක්කොම පැල්ල බාරගන්න. කවුරුත් බාරගත්තේ නැත්නම් මේ තියෙන අභියෝගාත්මක தත්ත්වය දන්න නිසා ඒ වගේම ණය ගෙවා ගන්න බැරි නිසා රටට බඩු ගේන්න කිසිම රටකින් ඩොලර් නැති නිසා තමයි කවුරුත් බාරගත්තේ. හැබැයි ඒ වෙලාවේ එතුම බාරගත්තා වගේම එතුමට පුළුවන් උපරිම ශක්තිය යොදලා අද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දැන් ඒක තමයි පාට ගන්න විවිධ උත්සාහයන් දරනවා. පාට ගන්න උත්සාහයන් දරනවා වැඩපිළිවෙළ හදනවා. හැබැයි මිනිස්සු වෙන්නේ නැහැ. එන මිනිස්සුත් ඒ ගේන නායකයන්ට හු කියනවා එළවනවා. මේක තමයි தත්ත්වය. ඒ නිසා දැන් අපි මේ වෙලාවේ හරි කල්පනා කරමු. අපි රණ්ඩු කරගෙන වැඩක් නැහැ. අපි ගහගෙන වැඩක් නැහැ. ඒකේ ප්‍රතිඵලය ජනතාවට යන්නේ නැහැ. අපි කවුරුත් එකතු වුණා. මේ වෙලාවේ අපි එකතු වෙන්න ඕන බලය ලබා ගැනීම නෙමෙයි. Taman බලයට ඇවිල්ලා ක්‍රියාත්මක කිරීම නෙමෙයි. අරයට මේක කරන්න බෑ, මෙයාට මේක කරන්න බෑ. අරයාගේ අඩුපාඩු, මෙයාගේ අඩුපාඩු කිය කී ඉන්න එක නෙමෙයි දැන් අපේ වගකීම වෙන්නේ. අපි සාමූහිකව එකතු වෙලා මේ වගකීම බාරගෙන තියෙනවා ජනාධිපතිතුමා. ඒවගේම අක්දැන් කැමිනට් මණ්ඩලයක් ඉන්න මේ කණ්ඩායමට මේකට සහයෝගය දෙන්න. ඡන්දේනකොට ඡන්දේ කරගමු. හැබැයි මේ වැඩපිළිවෙල බාධා කරොත් ඒකේ ප්‍රතිඵලය එන්නේ ජනතාවගෙන් ආණ්ඩුවට විතරක් නෙමෙයි 225 දෙනාටම. අද තරුණ එළියට බහලා කියන්නේ අරයා හොඳයි මෙයා හොඳයි කියලා මේ පාර්ලිමේන්තුවේ කවුරුවත් පෙන්වන්නේ නැහැ. ඒ කවුරුවත් ඒ අපි දැක්කා ඒ කණ්ඩායමේ ඉන්න කිසි කෙනෙක් කියන්නේ නැහැ හරි මේ කණ්ඩායම හොඳ නැහැ මේ කණ්ඩායම හොඳයි ඒ නායකයා හොඳ නැහැ මේ නායකයා හොඳයි කියලා කියන කිසිම කෙනෙක් නැහැ. මේ 225 මේ පා කියලා කියන්නේ මේ 225 යන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ වෙනම තර්කයක් තියෙනවා 225 යමලා ගේන්නේ කවුද කියන එක පිළිබඳව. නමුත් ඒක තමයි
කියන්නේ. කියන්නේ
හේතුව මොකක්ද? අපේ පාර්ලිමේන්තුවේ හැසිරීම වෙන්න පුළුවන්, අපේ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය වෙන්න පුළුවන්, අපේ රාජ්‍ය පාලනය වෙන්න පුළුවන්. මේ සියල්ලම ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය අපි ගහ බැනගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. කවුරු හරි කවුරුත් එකතු වෙලා කෙටි කාලයකට අඩු ගානේ අවුරුද්දක් හරි මේ අවස්ථාව ලබා දීලා ඊට පස්සේ ගන්න තියෙන තීන්දුව ගන්න පුළුවන්. ඒ සඳහා එකතු වෙන්න කටයුතු කරන්න කියන ආරාධනය කරමින් මානිනස් ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඊළඟට ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා.
කාර්යක සභා සභාපතිතුමනි, විශේෂයෙන් මම සතුටු වෙනවා අද කතා කරන විවේශීෂයට එකතු වෙන්නට අවස්ථාව ලැබීම පිළිබඳ. ගරු සභාපතිතුමනි, අපි දන්නවා විධායකයේ ව්‍යවස්ථාදායක අධිකරණයේ කියන මේ කුළුණු තුන හරියාකාරව ශක්තිමත්ව තිබුණා නම් රටක දියුණුව, රටක සංවර්ධනය, රටක පැවැත්ම හරියාකාරව සිද්ධ වෙයි කියන කාරණය. ඒ එසේ නොවීම තුල අද අපේ රටේ කොතනකද තිබෙන්නේ, කොතනද රට ගිහිල්ලා තිබෙන්නේ, කොතනද අද යන්නේ කියන කාරණේ පිළිබඳව අපි අමුතුවෙන් කිය යුතු නැහැ. මට කලින් කතා කරපු අපේ ඇමතුමා මම දන්න විදියට, මම දැකලා තියෙන විදියට හැමදාම ආණ්ඩුවක ඇමතිවරේ. අපිට පෞද්ගලික සතුටු වෙන්න පුළුවන්ද? ඇමති ධූරයේ ලැබපු කාලය තුල මේ රටේ යහපත උන්නතිය පැවැත්වුණෙන් යමක් කරාද කියන කාරණේ. ඒක එකක් රට වෙනුවෙන්. එතුමගේ ආසනයේ සහ ඡන්දදායකයා පිළිබඳව අපි හිතන්නේ නැහැ. එතුමා ඒකනේ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවන්. ඒ පිළිබඳව යම් වැඩපිළිවෙළක් තිබිලාද? ගරු ඇමතිතුමනි, ජනාධිපතිතුමා කියනවා රට හොඳයි, දැන් රට යනවායි කියලා. අගමැතිතුමා එහෙම කියනවා. හරින් ප්‍රනාන්දු එහෙම කියනවා. හැබැයි ඔබ අද මාධ්‍යයට කියනවා පොහොර තියනවා ගොවින් එන්නේ නැහැ පොහොර ගන්න කියලා. ඒකම ඇතිනේ රටට මොකද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්නවා නම් මුලසනේ මන්ත්‍රීතුමනි. ඇයි ගොවින් පොහොර ගන්න එන්නේ නැත්තේ? ගොවින් වගාවෙන් ඈත් වෙලා. වගා කරන්න බැරි වුණා. වගා කරන්න බැරි වුණේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් පොහොර තානම කරපු නිසා. එදා ඒ ආණ්ඩුවේ මහින්ද අමරවීර මහත්තයා ඇමති නෙමෙයිද? මහින්ද අමරවීර මහත්තයා ඒක කිව්වේ නැද්ද? දැන් සමහර අමතිවරු කියනවා ඔව් අපි විරුද්ධ වුණා, අපි ඒක කිව්වා. හැබැයි ඒක කිව්වා විතරක් නෙමෙයි, ඒක කරනකම් ඉඩදීම පිළිබඳව බරපතල විදියට ඒ නියෝජනය කරපු විදිය කට්ටිය අද වග කිය යුතු ගොවියා පොර ගන්න එන්නේ නැත්තම්
මේ වාදයකට යන්න නෙමෙයි, පොර ගන්නේ නැත්තේ වෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මන්තුමා බලන්න මේ සැරේ කුඹුරු වැඩ කරන ප්‍රමාණය. අමුණාසල හොම දිගටම කිව්වා, පහුගිය කාලෙත් කිව්වනේ වැඩ කරේ නැහැ කියලා. මේ සැරේ තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. පෝර ඉල්වඩ තාම පෝර ගහන කාලය ආවේ නැහැ. පෝර ගහන කාලය ආවේ නැහැ. දේශපාලන සංවිධාන ඉල්වඩ හැම පෝර ගබඩාවක්ම දින මම ඔබතුමාට වාර්තාවක් දෙන්න මාසයක් යනකොට කොච්චර පෝර ප්‍රයෝජනෙට ගන්නවද කියලා. පෝර ගහන සල්ලි ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. කුඹුරු වැඩ කරනකොට ගොයම් වලට අවශ්‍ය වෙලාවට තමයි පෝර ටික දබා දෙන්නේ. ඒ ටික ගෙනියනවා. අපි කලින්ම ඔය චෝදනාව වෙන නිසා තමයි ගබඩාව පුරවලා තියෙන්නේ.
ගරු ඇමතුමා, මඩ පොහොර තියෙනවද කියන්නකො. දැන් ඕනි මඩ පොහොර ටික. ගරු මොනසරේ මන්ත්‍රීතුමනි, අපි වගා කරන විදිහට අපේ පැත්තේ ගොගින් වගා කරන විදිහට හිය තුන් සැරයක් හාන්නට ඕන. ඒ තුන් සැරේ හානකොට අනිවාර්යෙන් මඩ පොහොර දාන්න ඕනි මොනසරේ මන්ත්‍රීතුමනි. අද පොහොර නැහැ මං අහන්නේ. අපේ කොෂිකර්ම ඇමතුමාගේ වගා නීතිය අනුව මඩ පොහොර දාන්නේ කවදද?
මඩ පෝර ගැනීම සම්බන්ධව ඔබතුමා දන්නවා මේ ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය නිසා අපිට මුදල් තිබුණත් කිසිම රටකින් අපිට පෝර සපයා ගන්න බෑ. දැනට අපිට එකඟ වෙලා තියෙන ජනවාරි මාසේ අග හෝ පෙබරවාරි තමයි මඩ පොර දෙන්නම් කියලා අපි පළවෙනියට යොදන්න ඕන පොර අපි දෙනවා යල් කන්නේ පටන් ගන්නකොට හැබැයි මුලින් තිබුණේ යූරියා විතරයි ඉල්ලුවේ පස්සේ කිව්වා යූරියා දෙනකොට බණ්ඩි පොර දෙන්න කියලා දැන් බණ්ඩි පොරක් දෙනවා ඒ කියන්නේ මේ සැරේට විතරයි මඩ පොර නැති වෙන්නේ අපි ඊළඟ කන්නේ ඉඳලා ඒ සියලු පොර ටික ලබා දෙනවා ජනාධිපතිතුමා මේකට අවශ්‍ය සියලු මුදල් අපිට සොයලා දීලා තියෙනවා නොමිලම දෙනවා ලබන කන්නේ ඉඳලා නොමිලම දෙනවා මඩ පොර ටික සියලු ගොවින්ට ආරම්භ කරන්න නොමිලම ලබා දෙනවා මේ කන්නේ අපිට දෙන්න බැරි වුණේ
මම ගොවියෙක් හැටියට ගොවින්ගේ ප්‍රදේශයේ ඉන්න ජනතා නියෝජිත හැදිර මම කිව්වේ ඔබතුමා කියනවා දැන් ඇත්තටම මඩ පොර දැම්මේ නැත්තම් පළදාව වැඩි වෙන්නේ නැහැ ගරු මුලසනේ මන්ත්‍රීතුමා. ඒතර ඕනේ දේ දෙන්න ඕනේ අවශ්‍ය දේ දෙන්න ඕනේ. ඒ අවශ්‍ය දේ නොදී තමන්ගේ ආණ්ඩුවේ රැකවරණය වෙනුවෙන් තීන්දුව දින ගත්තට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මට ඔබතුමාත් එක්ක වාද විවාද වෙන්න ඕනේ නැහැ. මේවා අද කවුරු උජාරුවට කතා කරන්න ගුවත් මහා පොළවේ මහා දෙවන්ත ආර්ථික අරුබු දෙක තියෙනවා මුලසනේ මන්ත්‍රීතුමා. අපේ කැපකිරීම් ටික රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවගේ ආර්ථික ජයග්‍රහණය කියලා කවුරු හෝ කියන්න හදන එක මහා තියෙන මෝඩකම. දැන් බලන්න මොනසේ මන්ත්‍රීතුමනි අද ගෑස් තියෙනවා කඩේ ගෑස් ගන්න කවුරුත් යන්නේ නැහැ. ඇයි ඒ? අද දරලිප් වැඩියෙන් පත් වෙනවා. අද ගෑස් ඕනෙ වෙලා නැහැ. ඒ නිසා ගෑස් තියෙනවා ඇති වෙන ගෑස් තියෙනවා දැන් ගෑස් කවුරුත් ගන්නේ නැහැ කියලා කවුරු හරි ආණ්ඩුව කියනවා නම් ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජයග්‍රහණය කියලා ඒක නෙවෙයි. මිනිසුන්ට ගෑස් ගන්න සල්ලි නැහැ. අද යන්න මේ මාදිවල ඉදිරිපිට තියෙන ඉන්ධන පෙරුම් වලට එක වාහනයක් නැහැ ඩීසල් පෙට්‍රල් බුමුතල් ගන්න එන්නේ නැහැ. ඇයි? මිනිසු ගමන් යන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතාවයන් සියල්ල කැප කරලා සීමා කරලා තුන් වේලක් ආව මිනිහා දේවාලයි කන්නේ. දේවාලක් ආව මිනිහා එක වේලයි කන්නේ. එක වේලක් ආව මිනිහා වතුර ටිකක් බීලා තමන්ගේ දරුවන්ට කන්න දීලා ඉනවා. ඒ කැප කිරීම ඒ බඩගින්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික ජයග්‍රහණය කියලා කියනවා නම් එහෙම කියන්න පුළුවන් මහත්තයාගේ කකුල් සූපු කරන කට්ටියට විතරයි අපිට එහෙම කියන්න බෑ. අපි හොඳක් වෙනවා නම් යහපතක් වෙනවා නම් ඒ වෙනුවෙන් හොඳයි කියන්න පුළුවන් මානසිකත්වයක් අපිට තිබෙනවා. ඒක අපි එදත් කරා. එදත් අපි ඒක කරා. ඒක අපි අදත් කරන අපිට ඒක හෙටත් කරන්න පුළුවන්. ඒ එසේ නොවි තමන්ගේ සුඛවීරණය වෙනුවෙන්ම තමන්ගේ සුඛවීරණයෙන්ම මේ රටේ ආර්ථික ප්‍රතිවක්ති ක්‍රියාත්මක කරනවා නම් ඒ පිළිබඳව බලපතල විවේචනයක් තියෙන්න ඕනේ. අද මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලන වශයෙන් ප්‍රතික්ෂේප වෙච්ච අයින් කරපු ජනතා යෝජිතයක් හැටියට එතුමා නැවත පාර්ලිමේන්තුවට පත් වෙලා ජනතාවගේ ජනාධිපති හැටියට එතුමාට රටේ ජනතාවට අවශ්‍ය සේවය සපයන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි ප්‍රශ්න කරනවා. ඔය ජනතාවගෙන් තීන්දුවකින් ආවේ නැහැ. ජනවරමකින් ආවේ නැහැ. ඒක අපි හැමදාම කියනවා. ඇයි ජනවරමකින් ඔහුට එන්න බෑ? ඔහු ජනවරමකට ඊළඟට යන්නේ නැහැ. යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට ඉන්න පුළුවන් කාලය තුල මෙරටේ දේශපාලන විකෘති නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ හදනවා. දැමෝම හිතුවා බැසිල් රාජපක්ෂ මහත්තයා දිත්තවර වේසභාවයේ අයින් වුණාට පස්සේ එතුමාගේ දේශපාලන ගමන ඉවරයි කියලා. මම නම් දන්නා ඒක ඉවර වෙන්නේ නැහැ කියලා. ඇයි? එතුමාගේ දේශපාලන ගමන ඉවර වුණොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන ගමන ඉවරයි. මෙයාලා හැමදාම රණ්ඩු සරුවල් වෙලා ඉහළ දේශපාලන කුලල් කාගෙන පහළ පාක්ෂිකයා ඒ කුලල් කෑමට සම්බන්ධ කරමින් එයාලා යාළු වෙලා හැමදාම රටේ ආර්ථිකය සහ රට විනාශ කරා. එහෙනම් එයාලට ඒ කුලල් කෑම නැවත පටන් ගන්නට ඕනි. ඒ කුලල් කෑම තමන්ගේ පාක්ෂිකයට පෙන්වන්න ඕනි. තමන්ගේ ජන කොට්ටාසයට පෙන්වන්න ඕනි. එහෙම වුණොත් තමයි මෙයාලගේ දේශපාලන පැවැත්ම තියෙන්නේ. ඒ නිසා තමයි නැවත බැසිල් රාජපක්ෂ මහත්තයා ගෙනල්ලා මේ දේශපාලන පොරබැදීම කඹැදීම සමාජය තුළ නිර්මාණය කළා. තමන්ගේ පටු දේශපාලන අරමුණ වෙනින් මේ වැඩපිළිවෙළ නිර්මාණය කරන්න කියන කාරණේ රටේ ජනතාවට කියන්න අවස්ථාවක් නැහැ. විතරක් නෙමෙයි මුනුසනේ ගරු මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන් විවාදයට ලක් වෙන ජනාධිපතිවරයාගේ වැයශීෂයේ දිහා බැලුවම දැක්කා මේ රටේ බදු ආදායමෙන් වැඩි වියදමක් ජනාධිපතිවරයාගේ වැයශීෂයට යනවා. එමුත් ප්‍රාග්ධන වියදම් වලට අපි යන පුරාවර්තන වියදම් කමන්නේ නැහැ, අත්‍යවශ්‍ය වියදම් අපි අහනවා. ඇයි ජනාධිපතිවරයාගේ මේ වැයශීෂී පුරාවර්තන වියදම් වැඩි වෙන්නේ? එතුමා රටේ ජනතාවට කියනවා නම් සංකෝච කරගන්න, අකුල ගන්න, පිරිමහන්න, ඉතුරු කරන්න කියලා. ජනාධිපතිතුමාටත් බැරිද මීට වඩා අඩු කරලා රටේ තුන් එලකන්න බැරි ජනතාවට අවශ්‍ය කරන සාහනික සපයන්න මේ අය මේකට වැඩි කරන්න? එහෙම වෙන්නේ නැහැ. එහෙම කාරුණිකත්වයක්, එහෙම පපුවේ තෙතමනයක්, එහෙම රටේ ජනතාව ගැන හිතන්න පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා මීට කලින් මේ රටේ ජනාධිපති වෙන්න තිබුණා. එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්න බෑ. එහෙම හිතලා තමන්ගේ රටේ සංවර්ධනය යන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය නොවනවා කියන කාරණේට ප්‍රධානම හේතු හැටියට අපි පෙන්නනවා. එතුමා කැත නැතුව ලැජ නැතුව එතුමාගේ වැශීෂයට වැඩියෙන් වෙන් කර ගැනීම පිළිබඳව අපි කනගාටු වෙලා යහපාලන ආණ්ඩුවේ අපි එදා විරුද්ධ වුණා. එදා අමුචුරමන්තුමාට මතක ඇති එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තය අපි හදපු ආණ්ඩුවේ ජනාධිපති හැටියට වැශීෂය එතුමාගේ වැශීෂය එතුමා මහා දෙවන්ත මුදලක් වෙන් කර ගන්නකොට අපි ඒකට විරුද්ධ වුණා. ඒ විරුද්ධතාවය අපි එදා ප්‍රකාශ කරා. ඒ එදා අපි හැංගියොරා හිටියේ නෑ. ඒක වැරදි කියන්න පුළුවන් තැන අපි හිටගත්තා. ඒ නිසා අපි අදත් ඒ තැන හිට ගන්නවා. අපි නියෝජනය කර හිටගෙන ඉන්න මේ 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 කඳවුරේ වුණත් යම් දෙනක් තිබුණා නම් ගණිතයක් තිබුණා නම් ඒක වැරදි ඒක නිවැරදි කර ගන්න පුළුවන් තැන අපි හිටගත්තා. ඒක තමයි අද රටේ ජනතාව ඉල්ලන්නේ. හැමෝම හිතනවා ඇති දේශපාලන ගේම් වලින් ඩීල් වලින් එකතුෙන් නැවත බලයකට එන්න. එහෙම එන්නේ නැහැ. එහෙම එන්න දෙන්නේ නැහැ මේ රටේ ජනතාව. අද බුද්ධිමත් කල්පනා කරනවා මොනවාද මේ උදව්වේ කරන්න කියලා. දැන් බලන්න මුලසනේ මන්ත්‍රීතුමනි.
කියනම තුමප්පෝ.
හරි. මන්ත්‍රීමනි, චමිර විජේසිරි මන්ත්‍රීමා අර උදේවරුවේ අපේ මේ නිමල්ලංස මන්ත්‍රීතුමාට පහර දෙන්න ගිහිල්ලා කතානායකතුමා එළියට දැම්මා. ඉතින් අද මේ දැන් මේ වෙනකොට ඇහිලා මෙතන කතා පවත්වනවා.
සම්ප්‍රදාය සහ පාලන ස්ථානයක දන්නේ නැහැ. මන්ත්‍රීවරයෙක් යනවා නම් ස්ථාර නියෝග
79
ක්‍රියාත්මක විය යුතුයි. ඒ පිළිබඳව දන්නේ නැතුව එක එක්කෙනාගේ ලනු කාලා තමන්ගේ ගෞරවය නැති කරගන්න එපා. ඔබතුමාට හොඳ දේශපාලන පැවැත්මක් තියෙනවා රත්නපුරේ. එක එක්කෙනාගේ ලනු කන්න එපා. ඔයා පාර්ලිමේන්තුව ආවේ නෑනේ. ඔබතුමා ඒක තමයි. ඔබතුමා ස්ථාවරණක 77 කියවන්නකෝ.
ගරු එමතුමා
79 කියවන්නකෝ. ඒකේ
වෙනවා
මන්ත්‍රීවරයෙක් කොහොමද පාර්ලිමේන්තුවේ ගරු මුලසරේ මන්ත්‍රීතුමනි.
මන්ත්‍රීතුමා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
කතා
මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අද කතානායකතුමා මේ දවසම නෙවෙයි මේ එළියට දාලා තියෙන්නේ. මේ මොහොත විතරයි ඒක මේවා කරලා තියෙන්නේ. ඒ නිසා මේ කතානායකතුමාගේ අනුමැතිත් එක්ක තමයි මන්ත්‍රීතුමා කතා කරන්නේ.
ගරු මුලසරේ මන්ත්‍රීතුමනි, ඒ මොහොතේ වුණත් මන්ත්‍රීවරයා විරුද්ධ නම් මන්ත්‍රීවරයා එළියට දාන්නේ කොහොමද කියලා දැන් ඉන්න අගමැතිතුමාගෙන් අහගන්න. යහපාල ආණ්ඩුවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා එදා එළියට දාන්න යෝජනාවක් ආවා. බෑ, එතුමා ගියේ නැහැ. එතුමා නොගිය නිසා මන්ත්‍රී යෝජනාවක් ගෙනල්ලා ඒක ස්ථීර කරලා ඡන්දයක් කියලා තමයි එතුමා එළියට දැම්මේ. මම අද එළියට දාන්න කතානායකතුමා ඇයි හැදුවේ? ආණ්ඩු පක්ෂයේ ඉන්න ඕනි මන්ත්‍රීවරු, විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව ගැන කතා කරනවා. එතකොට අපි කිව්වේ නිමල්ලංස මන්ත්‍රීතුමා අපේ ආණ්ඩුව කියලා ආමන්ත්‍රණය කරනවා. එහෙමනම් මේක විපක්ෂයේ, ඔව් විපක්ෂයේ ඉන්නේ ඉන්නවද ආණ්ඩුවේ තියෙනවද කියන කාරණේ මම නෙමෙයි මුලසුරේ මන්ත්‍රීතුමා තීන්දුව ගන්න ඕනි ගරු කතානායකතුමා. හැබැයි ඒක නොගත්ත නිසා මන්ත්‍රීවරයෙක් හැටියට මට අයිතිවාසිකමක් තියෙනවා ඒක පෙන්වා දෙන්න. ඒ පෙන්වා දීම හරහා වචන හුවමාරුවක් සිද්ධ වුණා. ඒ වචන හුවමාරුව හරහා අපි දැක්කනේ සමහර පොලේ ගිය උදුවේ ගන්න ගිය තීන්දුව. දැන් සමහරව ඉන්නවා ඔබතුමා නම් සාමාන්‍ය ජනතාවත් එක්ක ඉන්නවා. සමහරව තමන්ගේ දේශපාලන ප්‍රතිරූපේ හදාගන්න පොලේ යනවා. පොලේ ගිහිල්ලා බඩු මිල වැඩි කියලා ඇමති ගම නැති කරගන්නවා. ඒකල අම්බිතකම නැති කරන ලැජ්ජ නැතුව හිරිකිත ඇදුව ටයි එක දාගෙන කෝට් එක දාගෙන මම උසාවිය යනවා. මම උසාවි ගිහිලා ජීවත් වෙනවා. මට මේක ඕනේ නැහැ කියලා ආයෙ ගිහිලා කොටාබේ මාතේ ඇවිල්ලා අද මේකේ කියලා ඉන්න. ඒ නිසා පොලේ ගිය ගැන අපි වැඩි කතා කරන්නේ නැහැ. මේ රටේ ජනතාව දන්නවා අවුරුදු 25ක් කැබිනට් ඇමති, අවුරුදු 25ක් මුළුසුනේ මන්ත්‍රීතුමනි කැබිනට් ඇමති. රස්සා දීලා තියෙන්නේ දරුවෝ ඉස්කෝලේ බඳවගෙන තියෙන ඉතිහාසය කොහොමද කියලා කියන්න ලැජ්ජයි කැතයි. ඒ නිසා අපි දන්නවා ඒ උදවිය මොනවද කරේ කියලා. ඒ කාලේ පෙට්‍රෝලියම් එකේ නැව් පිටින් මහා මූදේ අස්ථානගත කරා. අද ඇවිල්ලා ටයි දාගෙන කෝට් දාගෙන තමන්ගේ දේශපාලනේ තමන්ගේ පරිණතභාවය බුද්ධිමත්භාවය කියනවා. හැබැයි පොලේ යන අපි කියනවා අපිත් කැපෙන්න එනවා. මොකද අපේ දේශපාලනේ හරි පිරිසුදුයි. අපි අවංකයි. හැබැයි අපි ටිකක් කේන්ති ගන්නේ මේ රටේ යහපත වෙනුවෙන්, පැවැත්ම වෙනුවෙන් යම් අසාධාරණයක් එනවනම්, යම් තක්කඩිකමක් වෙනවනම්, යම් හොරගමක් වෙනවනම් ඒ තක්කඩිකමට හොරගමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අපේ දේශපාලන අයියා, අපේ ඇඟේ අයියා අපි වාචික කරමු සේමන්තුනේ. ෂා අපි චාන්දි නෙවෙයි. අපි හැබැයි චාන්දි ඉන්න චාන්දි පාර දාන්න බය වෙන්නෙත් නැහැ. අපිට මතකයි 2014 අපි ඔය පොලේ මහත්තයා මතක් කරනවා එයාලා ආවා මහමැතිවරණ පළාත් සභා මැතිවරණයට අවසානයේ අරුන්දික සරණගෝරද හේමාල් කියලා මන්ත්‍රීතුමාලත් එක්ක එකතු වෙලා අහිංසක ඡන්ද දාන ඡන්ද පාක්ෂිකයර ගහලා අවසානයේ කොහෙද හැංගුනේ රාජ්‍ය දේපල පාවිච්චි කරලා රාජ්‍ය දේපල විනාශ කරලා රාජ්‍ය දේවල ගිනිපත් කරලා අන්තිමේට බණ්ඩාරලා ඉල්ලා ඔය ඔලේ කොහෙද හැංගුනේ කියලා අහනවා නම් මං කියලා දෙන්න ළඟට ගිහිල්ලා එයා මතක තියාගන්න අපි මේ වැඩ පිළිවෙල කරලා තියෙනවා මේ කතාවට ආපු නිසා මම මේ කියන්නේ එසා ගලු කාර්ක සභා සභාපතිතුමනි දැන් අද අපි කතා කරනවා විශේෂයෙන්ම පොලිස් කොමිසම ගැන දැන් අපේ පොලිස් කොමිසමේ ඉන්නවා
ගරු ඇමතුමා
Honorable member has mentioned about me. So I like to ask him, can you explain what I have done as you said?
Are you going police?
No,
I will ask you.
No, wait. If you say, if you are not referring to me... Oh, no, wait. This is not over. If you are not referring to me, that is okay. I have gone to Pola several times. But I don't know whom you are referring. That's all. If you are not referring to me, that is all. But, no. And apart from that, he mentioned about... So I don't know the meaning of... If you say what you mean by, so I can explain that also. If you are not referring to me, that is okay. Please record that honorable member didn't refer to me. That's all.
අවුරුදු 25 කැබිනට් දරුවයි කියලා කට්ටිය කෑ ගැහුවට හැමදාම මේකනේ කරේ නිසා මට පෞද්ගලිකව
එමතුමා
කතා standing orders either directly or indirectly you can't refer to a member of this house
can you show me that
no you show me
now you show me
I can show it to you
yo okay
oh wait
garu මොනසුනේ මන්ත්‍රීතුමනේ ඒක නිසා අපේ මේ 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 තොප්පිය දාගත්ත කට්ටියත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. ඒසා අපි දන්නවා අපේ තාත්තලා අපේ දෙමාපියෝ අපේ ගුරුවරු හොරා කනවට විරුද්ධ වෙන්න කියලා කෑ ගහලා තියෙනවා. හැබැයි හොරා කනව පෙන්නා දීලා හොරා කනයෙන් එක තමන්ගේ වාසියට තමන්ගේ ඇමතිකමට මේ මේක පාවා දෙන්න අපි කවදාවත් සූදානම් වෙන්නේ නැහැ. ඒසා අපිට ආත්මගරුත්වය තියෙනවා. අපිට ආත්මගරුත්වය තියෙනවා අපිට නම්බුව තියෙනවා කරු මොනසේ මාතු ඒ නිසා එක වෙලාවකට කියලා එක දෙයක් ඒ දේ පෙන්නලා දීලා තමන්ට වරප්‍රසාද ලැබෙනකොට තමන්ගේ නම්බුනාම ලැබෙනකොට ඒ නිසා මේවා නම්බුනාම අරගෙන මේ වගේ කණ්ඩ දෙනවා නම් තමන්ගේ පවුලට තමන්ගේ දරුවන්ට මේවා මේ මතක තියාගන්න මුනිසිපල් මන්ත්‍රීතුමනි තමන් පෝෂණය කරන්නේ හොරකම වංචාව දෝෂණය ඒ වෙනුවෙන් අතහිත දීලා තමන්ගේ දරුව සුභෝගී බව කරනවා අපේ රටේ අහිංසක දරුවෝ මහපාරමියේ දෙනවා මෙන්න මේ කියන මේ සමාජයෙන් ඈත් කරන්න පුළුවන් දේශපාලන තීන්දුව ඉදිරියේදී අපි ගන්නවා
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා